මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඕකාස අහම්බන්ති තිසරණේන සද්ධින් ආජීවස්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කත්වා සීලං දේතමේ බන්ති. ဒုတိယံපි අහම්බන්ති තිසරණේන සද්ධින් ආජීවස්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කත්වා සීලං දේතමේ බන්ති. තතියම්පි අහම්බන්ති තිසරණේන සද්ධින් ආජීවස්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගාහං කත්වා සීලං දේතමේ බන්ති. එමහං වදාමි සංවගේතු නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. දුරේ සන්තෝපකාසින්ති හිමවන්තෝව පම්බතෝ අසන්තිත්ථ නදිසන්ති රත්ති කින්තා යථා සරාති. සදහවත් පින්නතුනි, අද මේ පොසොන් පොහොය දවසේ අප හැම දෙනාම පිහියට නගා ගත යුත්තේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපේ මේ දිවයිනට බුද්ධ ශාසන දායාදය ලැබුණු අය ඓතිහාසික සිද්ධියයි. ධර්මාශෝක මහරජතුමා අනිකුත් රටවල් වලට ධර්ම දූත පිරිස් යවු නමුත් අනිත් රටවල් වලටත් යවුව නමුත් අපේ මේ දිවයිනට විශේෂයෙන්ම තමන්ගේ පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේ වූයේ අප කෙරෙහි ඇති අපේ රටට ඇති විශේෂ ලිංගතුකමක් නිසායි. ඒ වගේම මේ රටේ තමයි සම්බුද්ධ ශාසනය හරිය ආකාර මුල් බැහැගත්තෙත්. ඒ මේ හේතු රාශියක් නිසා, ඒ වගේම බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ නිසා, මේකුත් හේතුන් නිසා අපි මේ රටේ උත්පත්ති ලැබීම පවා මහා භාග්‍ය සම්පන්න ලාභයක් හැටියට සලකනවා. තුනුරුවන් ලෝකේ පහළ වුණත් තුනුරුවන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක ආවට ගියාට ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය වෙනවා යම්කිසි පුණ්‍ය ශක්තියක්, හේතු සම්පත්තියක්, උපනිශ්‍රේ සම්පත්තියක්. මෙන්න මේ කියාපු පුණ්‍ය ශක්තිය ධර්මයේ බොහෝ විට හැඳින්වෙන්නේ සත්පුරුෂ ගුණය කියන නාමයෙන්. මෙන්න මේ සත්පුරුෂ ගුණය තුල තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥානපතියට, ඥාණයට ගොදුරු වෙලා උන්වහන්සේගේ අවධානය යොමු කර ගැනීමේ ආකර්ෂණ ශක්තියක්. ඒ බව හෙළිවෙන ගාථා ධර්මයකුත්, ඒ වගේම හොඳට ඒක පැහැදිලි වෙන නිදාන කතාවකුත් තමයි අවද අපි මේ ධර්ම දේශනාවට ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සවැත් නුවර අනේ පිඬු සිටානනුත්, උග්ග නගරයේ උග්ග සිටානනුත් අතර කුඩා අවධියේ ඉඳලාම ලොකු මිත්‍රකමක් පැවතුණා, යාළුකමක් පැවතුණා. මොකද දෙන්නම එකම ගුරුකුලයක එකම ආචාර්යවරුගේ යටතේ ශිල්ප හැදෑරුවා. අන්න ඒ බඳු ඒ අවස්ථාවේදී ඒ තරුණ වයසේදීම ඒ දෙදෙනා කතිකාවක් කරගත්තා. අපි නිසි වයසට පැමිණිලා විවාහ ප්‍රාප්ත වෙලා දූ දරුවන් ලැබුවාම අප දෙදෙනාගෙන් කෙනෙකුගේ පුත්‍රයෙකුට විවාහයක් කර දිය යුතු අවස්ථාව එනබිහාම අනිකාගේ දියණියක් සිටිනවා නම් ඇය විවාහ කර දිය යුතු බව ඔය විදිහට සම්මතයක් වගේ කරගත්තා. ඉතින් කල්යාමයේදී මේ දෙන්නම ඒ නගරවල සිටු තනතුරට පත් වුණා. එක් දවසක් දා උග්ග සිටානන් සවැත් නුවරට 500ක් ගැල් වලින් වෙනදාම සඳහා පැමිණිලා තමන්ගේ පරණ යහළුවා වන අනේ පිඬු සිටානන්ගේ සිටු මැදුරේ නවා තැන් ගත්තා. අනේ පිඬු සිටානොත් තමන්ගේ දෙවෙනි දියණිය වන චූල සුභද්‍රාවට පැවරුවා ආගන්තුක සත්කාර ඒ කටයුතු සියල්ලම. චූල සුභද්‍රාවත් ඒ සෝවාන් උපාසිකාවක්, ඉතාම විනීත. ඒ තැනැත්තිය බොහොම සැලකිල්ලෙන් ආචාර ශීලීව ඒ උග්ගසිතානන්ට කළ යුතු සියලුම වතාවත් සියතින්ම ආහාර පාන පිළියෙල කරමින් ඒ විදිහට හොඳින් සැලකුවා. මේ විදිහට මේ ආචාර සම්පත්තිය දැකලා උග්ගසිතානන්ට බොහොම ප්‍රසාදයක් ඇති වෙලා එක් අවස්ථාවක අනේ පිඬු සිතානන් එක්ක අල්ලාප සල්ලාප කරන අවස්ථාවේ මතක් කළ දුන්නා. අපි අර මතකද නේද, අපි අර තරුණ කාලේ මෙහෙම සතිකාවක් කරගත්තා කියලා තමන්ගේ පුත්‍රයාට මේ චූල සුභද්‍රාව පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළා. කොයිතරම් යහළුවෙක් වුණත් අනේ පිඬු සිටානන්ට ඒකට එකපාරටම කැමැත්ත දෙන්න බැරි වුණේ උග්ග සිටානන් උග්‍ර මිත්‍යා දෘෂ්ටිකයක නිසා. කොයි හැටි වෙතත් අනේ පිඬු සිටානන් බුදු පියාණන් වහන්සේට මේ කාරණේ දැක්වුවා. අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ ආර්ය ශ්‍රාවිකාව කියන්නේ බුදු පියාණන් වහන්සේගේ දියණියක්. කොයි හැටියෝ බුදු පියාණන් වහන්සේගෙන් අනුමැතියත් ලැබුණා. උන්වහන්සේට පෙනෙන්නේ නැති මේක තුල යම් කිසි ධර්මතාවක්. ඒක නිසා මිත්‍යා දෘෂ්ටික කුලයකට වුණත් ඒ විවාහ කර දෙන්න ඒකට විරෝධයක් දැක්වේ නෑ බුදු පියාණන් වහන්සේ. ඒ අනුව අනේ පිඬු සිටානොත් ඉදිරිය පැමිණිලා තමන්ගේ භාර්යාවත් කැමති කරවාගෙන නිසි දවසක් තබලා අර මහා සත්කාර සම්මාන ඇතිව තමන්ගේ දියණිය අර උග්ග සිටානන්ගේ පුත්‍රයාට පාවා දෙන විදිහට ඒ විවාහ කටයුතු, ඒ පිළිබඳ කටයුතු කරලා කළා. ඒ ගැනත් සඳහන් වෙනවා අතීතයේ උසස් කුලවලින් විවාහ ප්‍රාප්ත වෙන අය පිළිබඳව එමෞපියෝ විශේෂයෙන් සලකලා විවාහ වෙන දියණියකගේ ඉදිරියේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ නන්ද මාමලාගේ තැනට ගියාම ඒවා විසඳන්න සැලකිය යුතුයේ කුලවත් අට දෙනෙක් ඒ ප්‍රදේශයේ පදිංචි කරමනවා. ඒ විදිහටම අර විසාකාවගේ ප්‍රවෘත්ති සඳහන් වෙනා වගේ මෙතනත් කියවෙනවා අනේ පිඬු සිටානන් කුලවතුන් අට දෙනෙක් ඒක පිටත් කර හැරියා කියලා. ඉතින් මේ ගිය තැන ඒ උග්ග සිටානන් මිත්‍යා දෘෂ්ටිකයක් නිසා මංගල සම්මත දිනවල දැන් මේ කාලයේ ඔය සංඝයා වහන්සේලා වඩම්මලා දාන දෙන්න වගේ උග්ග සිටානන්ගේ ශ්‍රමණයන් හැටියට සැලකුවේ අචේලකෙන් අචේලක කියලා අපට තේරෙන වචනයෙන් කියනවනේ නිර්වස්ත්‍ර නිගණ්ඨයින්. එතකොට ඒ නිගණ්ඨයින්ගේ ශ්‍රාවකෙක් හැටියටයි උග්ග සිටානන් හිටියේ. ඉතින් ගෙදරට මේ නිගණ්ඨයින් ගෙන්නවලා දානයක් දෙන අවස්ථාවේදී තමන්ගේ ලේලියට ආරාධනා කළා ඇවිල්ලා අපේ ශ්‍රමණයන් වහන්සේලාට වඳින්නේ කියලා. මේ තැනැත්තිය තෙන්ට ආපු හැටිය මේ නිගණ්ඨයින් නිර්වස්ත්‍ර ගලින් දැකලා මේ ලැජ්ජා නැති අය කියලා ලැජ්ජාවෙන්ම මේ තැනැත්තිය එහෙම ආපසු ගියා. නැවත නැවතත් එන්න කියලා පණිවිඩය ඇරියත් ආවේ නැහැ. මේ සිටානන්ට ඒ ගැන කෝපයක් ඇති වුණා. කෝපයක් ඇති වෙලා මේ තැනැත්තිය ගෙදරින් පන්නන තරමට ආවහම ඔන්න ඊළඟට අර කියාපු අර කුලවතුන් අට දෙනාට මේ කාරණය මේ නඩුව ඉදිරිපත් කළා. ඒ අය චූල සුභද්‍රාවගේ දෝෂයක් නොවේ කියන විදිහට ඒ කාරණය පැහැදිලි කළා. එයින් ඒ සිටානන් සැනසුණු. නමුත් ඒ තමන්ගේ භාර්යාවට කිව්වා මේ ලේලි මේ අපේ ශ්‍රමණයන් වහන්සේලාට ලැජ්ජා නැති අය කියලා නිග්‍රහ කරනවා කියලා. ඉතින් එතකොට මේ නැන්දනිය මේ චූල සුභද්‍රාවගෙන් ඇසුවා මේ තරම් මේ වර්ණා කරන අය ශ්‍රමණයන් කොයි විදිය අයද කියලා. අන්නේ අවස්ථාවේ චූල සුභද්‍රාව ගාථා බෙලකින් බුදු පියාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ ආකල්ප සම්පත්තිය හොඳ ලස්සනට ප්‍රකාශ කළා. සන්තින්ද්‍රියා සන්තමානසා සන්තංකේ සංගතං තිතං ඔක්ඛිත චක්ඛුමිත භාණී තාදිසා සමනාමම මාගේ ශ්‍රමණයන් වහන්සේලා මෙන්න මේ විදියයි ශාන්ත ඉන්ද්‍රියන් නැතිව සන්තින්ද්‍රියා සන්තමානසා ශාන්ත වූ මනසක් ඇතිව ඒ වගේම ඔක්ඛිත චක්ඛු යට හෙළුනෙත් ඇතිව ඉරියව් පවත්වන සන්තං තේසං ගතං කිතං ඔවුන්ගේ ගිය තැන සිටි තැන ඔවුන්ගේ ගමන් බිමන් ආදී ඉරියව් ඉතාමත්ම ශාන්තයි. ඒ වගේම ඒ අයගේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මේ හැම එකක්ම පිරිසිදුය. ඒ වගේම ලාභ අලාභ අයස යසස නින්දා ප්‍රශංසා ආදී අෂ්ටලෝක ධර්මය හමුවේ ඉෂ්ට ධර්ම වලින් ඉදිමෙන්නෙත් නැතිව අනිෂ්ට ධර්ම හමුවේ ඒ කියන්නේ ලාභයෙන් නිදිමෙන්නේ නැතුව අලාභයේදී එයින් හිත දුර්වල කරගන්නේ නැතුව ඒ වගේ ඒ ඉෂ්ට ධර්ම හමුවේ උඩඟු වෙන්නේත් නැතුව අනිෂ්ට ධර්ම හමුවේ ධොම්නස් වෙන්නේත් නැතුව වාසය කරන පිරිසක් කියලා බුදු පියාණන් වහන්සේගේ තේ රහතන් වහන්සේලාගේ ගුණ සම්භාරය ප්‍රකාශ කළා. එයින් පැහැදුනාම ඊළඟට ඒ පිනන්දනිය ඇහුවා අපටත් පුළුවන් ද ඒ ශ්‍රමණයන් වහන්සේලා දක්වන්න කියලා. එතකොට මේ සුභද්‍රාව කියනවා මට පුළුවන් කියලා. මොකද කළේ ඒ සවැත් නුවරින් ඉතාමත්ම ඈත ප්‍රදේශයකයි මේ දැන් වාසය කරන්නේ. නමුත් මේ තැනැත්තියේ ශ්‍රද්ධාවේ ශක්තිය උඩ අදිෂ්ඨාන බලය උඩ කළේ මොකක්ද ඒ සිටු මැදුරේ මතු මහල් තලයට නැගලා සුවඳ මල් ආදිය පූජා කරලා ජේතවනාරාමයේ දිහාවට හැරිලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළ භාග්‍යතුන් වහන්සේ හෙට දවස සංඝයා වහන්සේලා සමග මේ දානයට වැඩම කරන්න කියලා එහෙම ආරාධනා කරලා සමන් මල් අට මිටක් අහසට වීසි කළා. එතකොට ඊළඟට කියවෙනවා ඒ සමන් මල් අට මිට අහසින්ම ගිහිල්ලා යොදුන් ගණන් ඈත ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ජේතවනාරාමයේ මේ ධර්ම දේශනා කර කර ඉන්නේ තැන ඉහළින් මල් වීණක් වගේ පෙනී සිටියා කියලා බුදු පියාණන් වහන්සේ සලකුණෙන් මේක තේරුම් ගත්තා. ඒ වෙලාවෙම අනේ පිඬු සිටානන් ධර්ම සාකච්ඡාවක් අවසන් වෙලා බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් පසු දින දාණයට ආරාධනා කළා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා සිටානෙනි අපට කලින් ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා. එතකොට කවුරුත් එනවා නම් මම දැක්කේ නැහැ භාග්‍යතුන් වහන්සේ කවුද ඒ ආරාධනා කළේ කියලා. ඔබගේම දියණිය චූල සුභද්‍රාවේ කිව්වා. ඇයි මේ තරම් යොදුන් ගණන් ඈතින් ඉඳි කොහොමද ආරාධනා කළයි කිව්වහම ඒ ප්‍රශ්නෙට තමයි බුදු පියාණන් වහන්සේ අන්න අර ගාථාවෙන් පිළිතුරු දුන්නේ. දුරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තේත්ථ නදිස්සන්ති රති කිත්තා යථා සර. හිතානෙනි ඒ එතන අදහස මොකද්ද? ඒ සත්පුරුෂයන් ඈත හිටියත් පෙනී යනවා, බුදු ඇසට පෙනී යනවා කියන දුරේ සන්තෝ. සන්තෝ කියලා කියන්නේ සත්පුරුෂයන් ඈත හිටියත් හිමාලය පර්වතය වගේ ප්‍රකට වෙනවා. හොඳ ලස්සන උපමාවක් බුදු පියාණන් වහන්සේ එතන දෙන්නේ. කොයිතරම් ඈත හිටියත් සත්පුරුෂයන් බුදු ඇසට පෙනී යනවා හරියට හිමාලය පර්වතය වගේ. හිමාලය පර්වතය කොයිතරම් ඈත තිබුණත් ඒ ළඟට නොගියත් ඈතදීම පේනවා හරියට ළඟ වගේ. ඒකයි ඊළඟට අනිත් උපමාව දෙනවා. අසන්තෙත්ත නදි සම්පී රත්ති කිත්තා යථා සර. අසත්පුරුෂයෝ එහෙම එහෙම පිනී යන්නේ නැහැ, ප්‍රකාශ වෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ ළඟ හිටියත්. හරියට ඒකට දෙන උපමාව මොකක්ද? මහ ගණාන්ධකාර රාත්‍රියක ඊතලයක් විද්දාම ඊතලයේ මූණ ළඟින් කන ළඟින් සමහර විට යන්න පුළුවන්. නමුත් පේන්නේ නැහැ අන්ධකාරය නිසා. අන්න ඒ වගේ රැහි විදින ලද ඊතලයක් වගේ ඒ අසත්පුරුෂයන් පිනී යන්නේ, ප්‍රකට වෙන්නේ නැත කියලා ඒ ගාථාව වදාරලා, එතකොට ඒ අනුවත් බොහෝ දෙනා එයින් සිත පහදවාගෙන භාවනාමය තත්ත්ව ලබාගත්තු බව සඳහන් වෙනවා. ඊළඟට ඒ ආරාධනාව අනුව බුදු පියාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග උග්ග නගරයට හසින් වැඩම කළා. මේ අවස්ථාවේදී සුභද්‍රාව, චූල සුභද්‍රාව නිසි ආකාරයෙන් මේ බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන වශයෙන් මේ සියලු කටයුතු කරන, ඒ වගේම සත් දිනක්ම මහදන් පවත්වු බව සඳහන් වෙනවා. එහෙම බුදු පියාණන් වහන්සේ තේ දේශනා කළ ධර්මය අහලා විශාල පිරිසක් ඒ උග්ග නගරයේ දහස් ගණන් බුද්ධ ශ්‍රාවක තත්ත්වයට පත් වුණාය. ඒ වගේම ඒ නිසාම බුදු පියාණන් වහන්සේ උග්ග නගරයෙන් ආපසු වැඩම කරනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ නගරයේ නැවැත්තුවා. මේ චූල සුබද්දාවගේ අනුග්‍රහය ඇතිව, එහෙම නැත්නම් ඒ දායකත්වය ඇතිව මේ නගරෙම වාසය කරන්න කියලා. ඉතින් ওই විදිහටයි මේ කතා පුවත මේක කෙටියෙන් අපි සලකා ගත්තොත්, හරියට උග්ග කියන නගරයට බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බුද්ධ ශාසනය පැතුරුණු පොඩි සිද්ධියක් වගේ මේක. ඉතින් මේක තුල තිබෙන ධර්මතා වශයෙන් අපට වැදගත් වෙන යම් යම් කාරණා ගැන අපි දැන් සිත් යොමු කළ යුත්තේ. කතා ප්‍රවෘතිය නම් කෙටියෙන් සැලකුවොත් ඔච්චරයි. දැන් විශේෂයෙන්ම කල්පනා කර බැලිය යුතුයි, අපි අර චූල සුභද්‍රාවගේ පුණ්‍ය ශක්තිය නිසා අර විදිය දෙයක් සිද්ධ වුණේ. මේ සාමාන්‍ය ඊර්ති ප්‍රාතිහාර්ය කියන එක ඔය සමාධිමත් සිතකින් අභිඥා වශයෙන් කරන දේවල්. නමුත් දැඩි ශ්‍රද්ධාවක් ඇති අවස්ථාවේදී ඒ ශ්‍රද්ධාවෙම ප්‍රාතිහාර්ය ශක්තියක් තියෙන බව සඳහන් වෙනවා එක පැත්තකින්. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා පුණ්‍ය ඊර්තිය කියලාත් කියනවා. පින්වලින්මත් ඊර්තියක් තිබෙනවා. දැන් මෙතන මේ සත්පුරුෂ කියන වචනේ අපි විශේෂයෙන් සැලකිය යුතුව තිබෙනවා. සත්පුරුෂයා කියලා කියන්නේ දැන් මේ සමාජයේ නම් ඒක බොහොම සීමිත අර්ථයක් තිබෙන්නේ. අසත්පුරුෂය නොවන අය සත්පුරුෂය කියලා අපි හිතන්නේ. නමුත් ධර්මයේ ඊට වඩා ගැඹුරු අර්ථයක් දක්වනවා. සත්පුරුෂයා කියලා කියන්නේ මහා පින් පිරිච්ච, අතීතයේ කරන ලද පින් ඇති, කුසල් ඇති, ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ යම් යම් ප්‍රාර්ථනා කරගත්, ප්‍රාර්ථනා කරලා බුදු පියාණන් වහන්සේ නියත විවරණය වශයෙන් මේ අවස්ථාවලදී මේ තත්ත්වවලටපත් වෙනවා කියලා, ඒ විදිහ නියත විවරණ ලබන්න තරම් වාසනාවන්ත මහා පුණ්‍යවන්ත අයට සත්පුරුෂයෝ කියලා කියන්නේ. එතකොට අසත්පුරුෂයෝ කියලා කියන්නේ ඒකේ අනිත් පැත්තයි. ඒ විදිහේ පුණ්‍ය ශක්තියක් නැති උපනිශ්‍රේ සම්පත්තිය කියලා කියන්නේ, උපනිශ්‍රේ සම්පත්තිය කියලා කියන්නේ තර නිවනට හේතු වෙන අතීත පුණ්‍ය ශක්තියමයි. ඒ විදිහ දෙයක් නැති අය තමයි අසත්පුරුෂයෝ කියලා කියන්නේ. දැන් මේ පින්වත් හැමදෙනාම සාමාන්‍යයෙන් මලක් පහනක් පූජා කරලා පවා අවසාන කරන්නේ කොහොමද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ හැමෝම කියන ගාථාවක්. මේකේ මහා වටිනා අර්ථසාරයක් තිබෙනවා. මොකද මෙතනින් මේ බලාපොරොත්තු වෙන්නේ, මේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? අර සත්පුරුෂ සමාගමේ සමාජිකත්වය බලාපොරොත්තු වෙන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කරන ලද පින්කම නිසා, පින්කම හේතු කොටගෙන මා මේ බාල සමාගමෝ මට මෝඩයින්ගේ බාලයින්ගේ සමාගමයක් නොවේවා, බාලයින්ගේ සමාගමේ සමාජිකත්වයක් මට නොලැබේවා, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වෙනුවට සත්පුරුෂයන්ගේ සමාගම මට යාව නිබ්බාන වශයෙන් ලැබේවා. දැන් මේ පින්නතුන් බොහෝ දෙනා ඔය නොයෙකුත් සමාගම්වල යාව ජීව සමාජිකයෝ. මෙතන කියන්නේ එහෙම නෙවෙයි, යාව ජීව නෙවෙයි, යාව නිබ්බාන සමාජිකත්වයයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක ඊටාම ගැඹුරු දෙයක්. නිවන් දක්නාතාක් මට ඒ මෝඩ අඥාන අසත්පුරුෂ පුද්ගලයින්ගේ සමාගමේ නොවේවා, ඥානවන්ත පින්පිරිච්ච පින්මහිමේ නේ උතුම් බුද්ධාදී ආර්ය මහෞත්මයන්ගේ සමාගමේ මට වේවා කියලා ඒ විදිහ විශාල ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒක තුලින්ම තමයි, ඒක නිසාම තමයි මේ පින්නතුන් දන්නවා දැන් ඔය දුර්ලභ කාරණා ගැන කියනකොටත් සත්පුරුෂ සංසේවෝ කියලා කියනවා. සත්පුරුෂ ආශ්‍රය, ඒ කියන්නේ බුද්ධාදී මහෞත්මයන්ගේ ආශ්‍රය අත්‍යවශ්‍යයි නිවන් දැකීමට. ඒ වගේම සෝතාපට්ටි අංග කියලා කියන සෝවාන් වීමට උපකාර වන අංග හතර දක්වන තැනත් සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම සවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පටිපත්ති කියලා හතරක් දක්වනවා. සත්පුරුෂයන්ගේ ඇසුර, ඒ සත්පුරුෂයන් පිහිට කරගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ සත්පුරුෂ සංසේවෝ. ඊළඟට ඒක නිසා සද්ධම්ම සවණං, ධර්මය ඇසීම, ධර්මය ඇහුවට පස්සේ තමයි යෝනිසෝ මනසිකාර කියලා නුවණින් මෙනෙහි කිරීම කරන්නේ. නුවණින් මෙනෙහි කරලා ධම්මානුධම්ම පටිපත්ති ධර්මයට අනුව පිළිපදිනවා. එතකොට ධර්මයට අනුව පිළිපදින්න ඊටාත්ම මූලික වශයෙන් උපකාර වෙන දෙයක් තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයන් වහන්සේලා කියලා කියන්නේ අර ධර්මය Taman දැන කියාගත්ත පමණක් නෙවෙයි, ඒවා ක්‍රියාත්මක කරලා ප්‍රතිපත්තියෙන් නැගලා ප්‍රත්‍යක්ෂ කරගත්තු අය ඒ අයට පුළුවන් අනිත් අයට උදව් කරන්න අවස්ථාවද. ඒක නිසා තමයි ඒ සත්පුරුෂයන් වහන්සේලා ඒ තරම්ම වැදගත් වන්නේ මේ ශාසනික කටයුතු වලදී. ඉතින් මේ හැම දිනෙකම අර විදියේ ගාථාවකින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරන්නේ අන්න ඒ සත්පුරුෂ සමාගමයි. ඉතින් සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට හිතලා බලමු. ඒකට මතක තියාගන්න ඕනේ බැලුවහම වචන යුගල දෙකයි. ඒක කවුරුත් දන්නවා. කුසල් දැන් කුසල් අකුසල් කියලා වචන දෙකක් තිබෙනවා. පින්පව් කියලා දෙකක් තිබෙනවා. එයින් අකුසලය පහසුයි කුසලය අපහසුයි. අකුසලයෙන් ඉවත් වීම අපහසුයි. ඒ කියන්නේ අකුසලය පහසුයි කුසලය අපහසුයි. ඒ කියන්නේ අකුසලයෙන් ඉවත් වෙලා ඕන කුසල් මගට යෙදෙන්නේ. දැන් නිදසුණක් වශයෙන් කියනවා නම් කුසල් අකුසල් විග්‍රහ කරන තැන දක්වන්නේ පාණාතිපාතය අකුසලයක්. පාණාතිපාතයෙන් වෙන්වීම පාණාතිපාතා වේරමණී කුසලං. ඒ කියන සතුන් මැරීම එහෙම නැත්නම් වරපණ නැසීමෙන් වෙන්වීම කුසලයක්. එතකොට මෙතන මේ කුසල අකුසල කියන වචනයත් අපි කල්පනා කරන්න ඕන. මේ කුසල අකුසල කියන වචන තමයි ඒ පණමිණි යුගලය. අනිත් වචන යුගලය අපි දැම්මම කිව්වොත් පින්පව්. මේක කාටත් කනට හුරු නිතර අපි පාවිච්චි කරන වචන දෙක. මේ තුල තිබෙන අර සත්පුරුෂයෙක් වීමේ රහස. එතකොට අපිට තියෙන්නේ අර අකුසල් වලින් අපි හැකියාම අවස්ථාවකම අකුසල් වලින් ඉවත් වෙලා කුසල් මාර්ගයට නැඹුරු වීමයි කුසල් කිරීමයි. මේ වචනේ අර්ථ වශයෙන් බැලුවොත් කුසලය කියලා කියන්නේ දක්ෂකම. නමුත් ලෝක සම්මත දක්ෂකම නම් නොයෙකුත් විදිහේ කපටි විදිහේ දේවල් වලට තමයි ලෝකයා දක්ෂ කියලා කියන්නේ. එහෙම නැත්නම් යාන්ත්‍රික වැඩ පිළිබඳව ඒවයි යම් කිසි ලෞකික මට්ටමක දක්ෂතාවක් තිබෙනවා. මේ ශාසනික ගුණධර්ම පිළිබඳව කතා කරනකොට දක්ෂකම මොකක්ද? මේ භයානක සංසාරයේ අති භයානක සංසාරයේ ඒ දුගතියට හේතු වෙන අපාය මාර්ගයට හේතු වෙන ඒ අකුසල් වලින් ඒවයින් ඒ යම් යම් ක්‍රියා සිතින් කයින් වචනයෙන් කරන ක්‍රියාවලින් ඉවත් වෙලා හරි මාර්ගයේ ගමන් කිරීම තමයි අකුසලයෙන් ඉවත් වෙලා අකුසල් මගට යොමු වෙනවා කියලා කියන්නේ. එක පැත්තකින් එහෙම කියන්නත් පුළුවන්. තවත් විදිහකට තේරුම් කරලා කියනවා නම් මේ සංසාරය කාන්තාරයක් නම් මේ සංසාර කාන්තාරයේ අතරමං නොවීමට උපකාර වෙන දෙයක් තමයි කුසලය. ඒ වගේම නිර්වාණය කියලා කියන ക്ഷേම භූමියට ලංවීමට උපකාර වෙන දෙයක්. තවත් විදිහකින් කියනවා නම් අර සමංගේ සිත කිලිටි කරන ඒ දේවල් එහෙම නැත්නම් සිත කය වචනේ හරියාකාර හසුරුවා ගැනීම ඒවා නපුරට නැඹුරු වීමයි සාංශාරික පුරුද්ද. සංසාරයේ වැඩි කාලයක්ම අපි මේ මිත්‍යා දෘෂ්ටිකයින් එහෙම නැත්නම් තමනුත් මිත්‍යා දෘෂ්ටිකයින් වෙලා මිත්‍යා දෘෂ්ටික අසත්පුරුෂයින්ගේ ආශ්‍රය ලබාගෙන වැරදි අවබෝධය පිට නොදැනුවත්කමින් අඥානකමින් ඒ වගේම අඥානකම ආනුව ගිය තණ්හාව නිසා නානාවිද අකුසල පුරුදු අපි හිතේ වල ඇති කරගෙන තිබෙනවා. ඒ පුරුදු වලින් ඉවත් වීමට යම් කිසි ශක්තියක් අවශ්‍යයි. දැන් මේ පින්වතුනි මේ අවස්ථාවේ ඒ මට්ටමින් ආජීවශ්‍රමක ශීලයේ ඉඳලා ඉහළ නොයෙකුත් ශීල සමාදන් වුණේ අන්න ඒකටයි. ඒ පහසුවෙන් කරන්න පුළුවන් පරපණ නැසීම, හොරකම, කාමිත්‍යාචාරය, බොරු කීම ආදී දේවල් වලින් අමාරුවෙන් හරි වැළකී සිටීමේ අදිෂ්ඨානයක් ගැනීමයි. ඒක නුවණට දමලා මේක තමයි කළ යුත්තේ කියලා ඒක අනුව හැසිරීමයි මේ ශීලය කියලා කියන්නේ හීලෑකම. ඉතින් අන්න ඒ විදිහට අර ශීලයෙන් පටන් ගන්න ටික ඊළඟට නිවන් දක්වාම යනවා. ඉතින් කුසල කියලා කියන්නේ අර විදිහට බැලුවොත් මේ අවසාන වශයෙන් බලනවා නම් මේ මුළු මහත් සංසාර කාන්තාරයෙන් ඈතර වෙලා සංසාර දුකින් ඈතර වෙලා නිවන් ලබා ගැනීමට උපකාර වන දක්ෂකමයි. ඒකට උපකාර වන දක්ෂකමයි. ඒ දක්ෂකම මොකද අපට වග කියන්න සිද්ධ වෙන්නේ අපි සිතින් කයින් වචනයෙන් කරන දේවල් වලටයි. ඒවා පිළිබඳව අපි දක්ෂ වුණේ නැත්නම් අදක්ෂ වුණොත් අපට අපාය ආදී භයානක තැන්වල උත්පත්ති ලැබන්න වෙනවා. දීර්ඝ කාලයක් සංසාරයේ ගත කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඉක්මනින් මේ සසර දුක් කෙලවර කරන්නම් අන්න අර කියාපු කුසල් පක්ෂයට අපේ හිත යොදන්න ඕන. ඊළඟට මේකට ඊටාම කිට්ටු වචනයක්ම තමයි මේ පින්පව් කියන එක. බොහෝ දුරට ඒක සමාන්තරව වගේ යන වචන ටිකක්. ඉතින් පින් කියලා කියන්නේ තන්න අර කුසල අර දක්ෂකම තුලින් අප ඇති කරගන්න අප ලබා ගන්න යම්කිසි ඒකත් එක්තරා ශක්තියක්. ඒ ශක්තියේ විපාක වශයෙන් තමයි පුණ්‍ය විපාක අපි කවුරුත් දන්නවා සැප විපාක. ඒකේ අනිත් පැත්ත තමයි පව් කියලා කියන්නේ. ඉතින් ඒක අපි පහසුයි එකකටට වඩා තුරුයි පින් පව් කියන එක. ඉතින් පින් වශයෙන් දක්වලා තිබෙනේවත් මේ පින්වතුන් කොතනකුත් අහලා තිබෙනවා දස පින් කිරියවත් කියලා එහෙන කියන්නේ. දානය, සීලය, භාවනාව, ඒ වගේම පින් දීම, පින් අනුමෝදන් වීම, ඒ වගේම වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්මයේ ඇසීම, ඊළඟට තමන්ගේ දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය වුණාට බොහෝ විට අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක දෘෂ්ටිය ඍජු කර ගැනීම. ඒ කියන්නේ සෝවාන් ආදී ආර්ය තත්වයට පත් වෙන තාක් කෙනෙකුගේ දෘෂ්ටිය පොතපතින් අර ධර්මයෙන් අහලා ලබා ගන්න එක පිරිසුදු නෑ. ඒක ඇදයි. ඒක පිරිසුදු කරගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒ හැම එකකින්ම ඒ කරන වාරයක් පාස අපේ චිත්තවල කුසල සිත් එහෙම නැත්නම් පින් අපි ඒකෙන් සිද්ධ කරගන්නවා. ඉතින් මෙන්න මේව තුලින් අපි කුසලයෙන් සම්පූර්ණ වෙනවා, පින් වලින් සම්පූර්ණ වෙනවා. ඒ ප්‍රමාණයට තමයි අන්න අර අපි කලින් සඳහන් කළ සත්පුරුෂ ගුණය අප තුල වැඩෙන්නේ. මේ සත්පුරුෂ ගුණය. ඉතින් ඒ වගේම දැන් මේ කාලය ගැන හිතලා බලනවා නම් විශේෂයෙන්ම මේ පින්පව් පිළිබඳ ඒ වැදගත්කම අතීතයේ අපේ සිංහලෙන්ගේ තිබුණු ඒ වටිනාකම් වෙනුවට ඒ සාර ධර්ම ඒ වටිනාකම් වෙනුවට වෙන දේවල් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනවා නම් මේ පින කියන එක හරියට නොගෙවෙන රන් කාසියක් වගේ. දැන් මේ කාලේ තිබෙන කාසි පණන් ආදී ඔය කොයිකුත් ඔය මිල මුදල් රන් රිදී ආදී පවා ඒවායේ මිල ඒ කාලීනව ඇතිවන ආර්ථික උද්ධමනය නිසා කියලා කියන නොයෙකුත් හේතුන් නිසා ඒවායේ මිල අඩු වෙනවා. ඒවායේ මිල ගෙවි යනවා. දැන් සමහර විට නොයෙකුත් දේවල් බොහොම ගණන් කියලා කිව්වත් මේ සමහර විට මුදල් ඊටාම ලාභයි. මොකද ඒවයි වටිනාකම ගෙවිලා. ඉතින් ওই විදිහට ලෝකයේ ආර්ථික විප්ලවයන් නිසා පරිවර්තනයන් නිසා මේ අපි භාවිතා කරන මිල මුදල් වල ඒ කාසි වල ඒවායේ වටිනාකම වෙනස් වෙනවා. නමුත් මේ පින් කියන එක ඒ පින් කියන එකේ වටිනාකම පුණ්‍යයේ ඒකේ වටිනාකම නැති වෙන්නේ නැහැ. ඒක සනාතන වටිනාකමක් ඇති දෙයක්. ඒක නිසා තමයි අපි රැස් කරගන්න පින් ටික අර කොතිකුත්වයේ මේ පින්නතුන් ධර්මදේශනා ආදී අහලා ඇති අසාධාරණ මඤ්ඤේසං අචෝරහරණෝ නිදි කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝ නිදි අනුගාමිකෝ කියලා ඔය පින් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ. අනික් අයට සාධාරණ නැති කියලා කියන්නේ අනික් අයට අයිත් කරගන්න බැරි හොරුන්ට රජවරුන්ට ගින්නට ඒ ජල ගැලුම් වලට විනාශ වෙලා යන්නේ නැති අහිමි වෙන්නේ නැති විදිහේ ධනයක් හැටියට දක්වනවා. අසාධාරණ මඤ්ඤේසං චෝරහරණෝ නිදි හොරුන්ට ගන්න බැරි. ඒ වගේම ඒවා අනුගාමික නිධානයක් තමා පසුපස යන නිධානයක් වගේ. ඔන්න ඔය විදිහට ඒ පින්වල වටිනාකම. ඉතින් මේවා ගැන කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම තමන් සත්පුරුෂයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. තුනුරුවන්ට ලංව මේ ධර්මය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන මෙන්න මේ තමන්ගේ ජීවිතයේ හැම අවස්ථාවකම මේ කුසල් අකුසල් පිළිබඳව මේක කුසලයක්ද අකුසලයක්ද ඒකට ඉංගිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සියලුම අකුසල් පැන නගින්නේ අපේ සිත්වල තිබෙන ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන කාරණා තුනින් කියලා. හැම දිනෙක මේ වඳුනනම ලෝභය ද්වේෂය මෝහය කියලා කියන ඇලීම ගැටීම මුලාවීම මේ වයින් පැන නගින සිතින් කයින් වචනෙන් කරන හැම දෙයක්ම අකුසල්. මේකට විරුද්ධ දේ ඒ කියන්නේ ලෝභයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් අපි දරනවා නම් ද්වේෂයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් දරනවා නම් මෝහයෙන් ඉවත් වීමට යම් උත්සාහයක් දරනවා නම් ඒ හැම එකක්ම කුසල්. කෙටියෙන් සැලකුවහම එහිමයි. තවත් පැත්තකින් දක්වනවා ඒවායේ ප්‍රතිඵල අනුව කල්පනා කළා තමන්ගේත් අනුන්ගේත් පරිහානියට හේතු වෙන විදිහේ වැඩපිළිවෙළවල් සතුන් මැරීම හොරකම් කිරීම ආදී හැම දෙයක්ම තමන්ටත් අනුන්ටත් හිංසාකාරී. තමන්ට හිංසාකාරී වෙන්නේ ඒව ගැන හිත කිලිටි වෙනවා. ඒ වගේම පසුතැවිලි ආදී ඇති වෙනවා. අපාය ආදී භයානක තැන්වලට යන්න සිද්ධ වෙනවා. කෙනෙක් මැරුවට පස්සේ එයාට ඒකෙන් පීඩා වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ විදිහට ඒ පැත්තට විග්‍රහ කරලා කියනවා. කොයි ආකාරයෙන් නමුත් තමන් අවබෝධයක් ඇති කරගෙන ඒවා ගොනු කළා ඉදිරිපත් කළ බුදු පියාණන් වහන්සේ තිබෙනවා මේ ශීල ශික්ෂාපද තුලින්. පහ හැටියට, අට හැටියට, දහය හැටියට අරව ගොනු කළා ඒ මට්ටමින්. ඔන්න ඕක මේක අරගෙන පාවිච්චි කරලා බලන්න. මේක අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා බුදු පියාණන් වහන්සේ දෙනවා. පංචශීලයේ අරගෙන පාවිච්චි කරලා ටිකක් පුරුදු වුණාම හිතෙනවා මට තව ටිකක් ශක්තිය තියෙනවා. ඊළඟට ආජීවස්තුංග ශීලය එහෙම නැත්නම් පොහොය අට සිලුත් රකින්න ඕන. ඊනාට දස සිලුත් රකින්න ඕන. ඔහොමම කියලා සමහර විට ජීවිත පරිවර්තනයක් වෙලා පැවිදි ජීවිතයටත් බහින්න පුළුවන්. ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ කුසල් අකුසල් උඩමයි මේ හැම එකක්ම තිබෙන්නේ. මේ සංසාරය භයානක තැනක්. මේකෙන් එතර වීමයි නියම දක්ෂකම. ඒතර වීමට උපකාර වෙන්නේ යමක්ද ඒ හැම දෙයක්ම කුසල්. ඉතින් ওই විදිහට කුසල් අකුසල් පිළිබඳව ඒවා තුලින්ම තමයි සත්පුරුෂයෙක් නිර්මාණය වන්නේ. අනිත් පැත්තට ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කථාන්තරයේ තිබෙන තවත් සිද්ධි ආශ්‍රයෙන්. මෙතන කියවෙනවා අර සූල සුභද්‍රාව අර තමන්ගේ මාමණ්ඩි වන්දනීය වුන් තුල ශ්‍රද්ධාව ඇතිකලේ මේ සංගුණ ගැන විස්තර කිරීමෙන් ශ්‍රමණ ගුණ. ඒකත් වැදගත් දෙයක්. දැන් අපි ශාසනයක් ගැන හිතලා බලනවා නම් ශාසනයක් දීර්ඝ කාලයක් පවතින උපකාර වෙනවා ආකල්ප සම්පත්තිය කියලා දෙයක්. ශ්‍රමණයන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ගිහි ආකල්පය ඇතිව සිටිය යුතු නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. දස ධම්ම සූත්‍රය කියන සූත්‍රය ප්‍රකාශ කරලා තිබෙනවා. පැවිද්දක විසින් නිරන්තරයෙන් සිටිය යුතු දෙයක් තමයි අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ, මා විසින් ගිහියාගේ ආකල්පයට වඩා වෙනස් ආකල්පයක් ඇතිව සිටිය යුතුයි. මේ ආකල්පය කියලා කියන්නේ පින්වතුනි මේ ඉරියව් පැවැත්වීම ආදිය තුලින් ඇති වෙන එක්තරා ඒ ආකල්ප සම්පත්තිය කියලා කියන්නේ ඉරියව් පැවැත්වීම ආදිය පිළිබඳ කාරණයයි. ඉතින් මේකෙදි අර නිගණ්ඨයන් ගැන කිව්වේ, දැන් නිගණ්ඨයන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන හිටිය අර සිටුවරු උගසිටානන් එහෙම. නිගණ්ඨයන්ගේ චර්යාව, ඔවුන්ගේ ආකල්පය නම් තාමත්ම පහත්. දැන් ඔය අචේල කියලා කියන නිර්වස්ත්‍රයේ නිගණ්ඨයන් ඇතැම් කෙනෙක් හිටියා සුනක වෘතය රකින අය, බල්ලෙකු වගේ. සමහර විට බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා ඔය සේනිය කියලා කියන කුකුර කියන වෘතය ගත්තු සේනිය කියලා කෙනෙක්, ඒ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ හොඳට අල්ලාප සල්ලාප කරලා ඉඳගත්තේ හරියට බල්ලෙක් ඇවිල්ලා අර වටේට කරකැවිලා වකුටු වෙලින් ඉඳ ගන්නා වගේ. ඒව කරේ මොකද? ඒවයින් පුළුවන්ගේ දෙවියෙක් වෙන්න, එහෙ නැත්නම් උසස් තත්ත්වයක් නිවන් දකින්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. බල්ලෙක් වගේ බල්ලෙකුගේ ආකල්පය ඇති කරගත්තොත් අන්තිමට බලු තත්ත්වයක්මයි ඊළඟ ආත්ම භාවය ලැබෙන්නේ, කිසිසේත් අර නිවනට උපකාර වෙන්නේ නැහැ. අන්නේ විදිය නොයෙකුත් විදියේ ගවයින් හැටියට බල්ලන් හැටියට හැසුරුණු අය හිටියා. ඉතින් අඥානකම නිසා අර මිත්‍යා දෘෂ්ටිකයින් වෙන එකක් තබා රජවරුන් පවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට මහා ලොකු සිටුවරු රජවරු පවා සමහර විට ඔය අචේලක නිගණ්ඨයින්ට ඒගොල්ලන්ට උපස්ථාන කරමින් හිටියේ. ඒගොල්ලෝ ශ්‍රමණයන් හැටියට සැලකුවේ. ඉතින් මෙතෙන්දී ඒක ඒ වැරදි අදහස බිඳින්න අන්න චූල සුභද්‍රා උපකාර කරගත්තේ බුදුගුණ සහ ශ්‍රාවක ගුණ. උන්වහන්සේලාගේ ඉරියව් පැවැත්ම පවා ඉතාමත් ප්‍රසාද ජනකයි කියලා, උන් ශාන්තයි, ශාන්තිඉන්ද්‍රිය, ශාන්ත මනස කියලා ඒ විදිහට දීර්ඝ ගාථා පෙළක් ප්‍රකාශ කළා. ඊළඟට ඒ වගේම ඒක ඔප්පු කරන්න වගේ බුදු පියාණන් වහන්සේත් 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරාට පස්සේ තමයි උග්ග නගරයේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් පිරුණු නගරයක් බවට පත් වුනේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ, ඒ අතින් බලනවා නම් ශාසනීය වශයෙන් කල්පනා කළ බැලුවොත් අන්න අර යාකල්ප සම්පත්තිය ගැන කියාපු එකත් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ආකල්ප සම්පත්තිය කියන එකත් ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. මේක මේ ගුණධර්ම පිරීමෙන් විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව ආදී ඒ භාවනා කටයුතු කිරීම තුළින් කෙනෙකුට ඇති කරගත යුත්තක්. මේ ඉරියව් පැවැත්වීම ආදී මොකද මේ ශාසනයට ඒක උපකාර වෙන්නේ. ඒක බුදු පියාණන් වහන්සේම දක්වලා තිබෙනවා. සමහර අවස්ථාවල් වල සංඝයා වහන්සේලාගේ යම් යම් අඩුපාඩුකම් තියෙන වෙලාවට තමයි ඔය විනය නීති කියන જાතිය පැනෙව්වේ. ඒකට හේතු වශයෙන් දෙකක් දක්වන සමහර අවස්ථාවලට අපසන්නාණං ආපසාදාය, පසන්නාණං ආභීයෝ භාවාය කියලා. විනය නීති සමහර විට බුදු පියාණන් වහන්සේ පනවා වදාළා. සමහර භික්ෂුන් වහන්සේලාගේ එහෙම වැරදි හැසිරීම දැකලා මේ හැසිරීම නොපහන් වූවන්ගේ පැහැදීමට හේතු වෙන්නේ නැත කියලා. ඊළඟට ඒ වගේම එහෙම නැත්නම් පැහැදුණු අයගේ පැහැදීම නැති වෙන්නත් මේකට ඉඩ තිබෙනවා කියලා ඒ විදිහට ඒක ගැනත් බුදු පියාණන් වහන්සේ කල්පනා කරව බව පේනවා විනය නීති පැනවීමේදී. අයින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ ශාසනයක පැවැත්ම කියලා කියන්නේ, ශාසනයක දියුණුව කියලා කියන්නේ අප අපතුල මේ චිත්තසංතානයේ ඇති වෙන දියුණුවත් ඒ අනුව අපේ කායික වාචික ක්‍රියාවලිය ඇති වෙන වෙනසක්. මේක තුලින් තමයි මේ ශාසනික පණිවුඩය යන්නේ. ඉතින් අර ශ්‍රමණීන් ගැන කල්පනා කරලා බලනකොට ඒ විදිහට බුදු පියාණන් වහන්සේගේ කාලේ ඉතාමත් ආදර්ශවත් බුදු පියාණන් වහන්සේ වගේම අනිකුත් උතුම් සංඝයා වහන්සේලා උන්වහන්සේලා දැකීමම උන්වහන්සේලාගේ ඇසුරම ප්‍රමාණවත් වුණා බොහෝ දිනාට ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ විදිහට ඥානවන්ත අයගේ ඕකන් ප්‍රසාදය කියලා කියන්නේ අර සාමාන්‍ය මෝඩ පුද්ගලයන් පැහැදීම නෙවෙයි. දැන් ඒකත් බුදු පියාණන් වහන්සේම දක්වලා තිබෙනවා, ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසන. මෝඩයින්ගේ ප්‍රශංසාවට වඩා හොඳයි නුවණැත්තන්ගේ ගර්හාව. ඒක නිසා ලෝකයේ ඔය අඥාන මෝඩ පුද්ගලයින් බොහොම පැහැදෙන ජනප්‍රිය හැටියට සලකන දේවල් නෙවෙයි මේ ශාසනික වටිනාකම් වෙනයි. ඒක නිසා ශාසනික වටිනාකම් කියන්නේ අර සීල සමාධි ප්‍රඥාවලට ඒ කියන ගුණධර්ම පුරන්න ගැළපෙන ආකාරයට හැසිරීම තියෙන්න ඕන. අන්න ඒක නිසා ඒ ආකල්ප සම්පත්තිය පිළිබඳව මේ කතාවේ දැක්වෙන කාරණයක් ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ අනුව අපි දැන් මේ බුද්ධ ශාසනයේ මේ අවස්ථාවේ ගැන කල්පනා කරලා බලනවා නම් අර කියාපු සමාජයේ බරපතල අඩුපාඩුවක් තමයි සාර ධර්ම. බොහෝ දෙනා මේ කාලේ යොදන වචනයක් සාර ධර්ම කියලා. සාර ධර්ම කියලා කියන්නේ ජීවිතයේ හරය, අරටුව, එහෙම නැත්නම් පරමාර්ථය. ජීවිතයේ නොයෙක් පරමාර්ථ ඒ අය ඉදිරිපත් කර ගන්නවා. සමහර කෙටි කාලීන ඒවා කොහොම හරි හොඳින් හෝ නරකින් හරි හැකිතා ප්‍රමාණයක් ධනිය රැස් කර ගන්න, එහෙම නැත්නම් නොයෙකුත් ක්‍රමිකතා ඔස්සේ හරි ලොකු ලොකු නිලතල ලබා ගන්න, ඔය විදිහේ පරමාර්ථ ඇති කර ගන්නවා බොහෝ දෙනා ජීවිතයේ. නමුත් බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන සාර ධර්ම තමයි මේ ධර්මයේ දැක්වෙන්නේ සප්ත ආර්ය ධන. ආර්ය ධන හතක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ගිහි හෝවා පැවිදි හෝ වේවා මේ ශාසනයේ කෙනෙකුට ආඩම්බරයෙන් එහෙම නැත්නම් ආඩම්බර වීම කෙසේ වෙතත් තමන්ට සැනසෙන්න පුළුවන්. වටිනා ධන හත සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං කියලා විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා. පළමිනි ධනිය තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධා ධනිය නැත්නම් මේ ශාසනික ගමන යන්න බෑ. ශ්‍රද්ධාව කියන එක මේ හදවතත් ආශ්‍රය කරගෙන තිබෙන දෙයක්. අපි කොයිතරම් පඬිතෙයින් වුණත් මේ හදවත අමතක කරන්න බෑ. සමහර කෙනෙක් බුද්ධිවාදී අනුව කල්පනා කරලා ඒ නොයෙකුත් තර්ක විතර්කවලම ගැලිලා සත්‍යය සොයන්න කල වෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කළා තිබෙනවා තුන් ලෝකාග්‍ර මේ විදිහේ මේ සියලු දතේතු සියල්ල දත් කෙනෙක් මම කියලා. ඒකට උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි නම් කෙනෙකුට ඒක බරපතල අඩුපාඩුවක්. ශ්‍රද්ධාව පිහිටිය යුතු තැන ශ්‍රද්ධාව පිහිටවන්න බැරි නම් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම අනිත් පැත්තට දක්වලා තිබෙනවා මේ ශාසනික හැම කටයුත්තකටම මූලික වෙන දෙයක් තමයි ශ්‍රද්ධාව. ඒකට අර දක්වපු උපමාව තමයි ඇති කුගේ හොඬ වැල. ඇතාගේ හොඬ වැලෙන් බරපතල වැඩ කරන්නත් පුළුවන්, සියුම් වැඩ කරන්නත් පුළුවන් හොඬ වැලේ අගින්. අන්න මේ විදිහට ප්‍රධාන අවයවයත් හොඬ වැලයි. ඒ වගේ මේ ශාසනික ගුණධර්ම අතරින් ශ්‍රද්ධාව ප්‍රධානයි. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව, බුදු පියාණන් වහන්සේගේ ඒ සම්බෝධිය පිළිබඳවත්, ධර්මයේ නෛර්යානිකත්වයේ නෛර්යානිකත්වය කියලා කියන්නේ යම් කාරණයක් සඳහා මේ ධර්මයේ දේශනා කරලා තිබෙනවා නම් ඒක ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට නැඟුවාම ඒක ඉෂ්ට වෙනවා, ඒක හරියනවා. ඊළඟට සංඝයා වහන්සේලා ආශ්චාර්ය පුද්ගල මහා සංඝරත්නය හරියට අර මේ ප්‍රතිපත්ති මාර්ගයේ පහන් කණු අටක් වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා මේ නිර්වාණ තත්වයට පැමිණෙන්න පුළුවන් කියන එක පෙන්눔 කරන පිරිසක්. ඒක නිසා තමයි බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නය හැටියට අපි සැලකන්නේ ඒ තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඊළඟට ඒ ශ්‍රද්ධාවේ ශක්තිය අනුවම තමයි ඊළඟට කෙනෙක් ඒ මාර්ගයේ යන්න තබන පළමුවෙනි පියවර හැටියට ශීලයට, ශීලය කියන ප්‍රතිපත්තියට බහින්නේ. අර කලින් සඳහන් කළ ආකාරයට සාමාන්‍ය අපි මිනිස්සෙයින් හැටියට සැලකුවත් දැන් විශේෂයෙන්ම මේ කාලේ බාහිර පෙනුමෙන් මිනිස්සෙයින් උනත් හරියටම මිනිස්සෙද්ද කියලා අඳුනගන්න අමාරුයි. මොකද අතීතයේ පඬිවරුන් කියාවු එක වඩාත් සත්‍ය වෙන දෙයක්. මනුෂ්‍ය රූපේන මෘගාශ්චරන්ති කියලා අතීතයේ පඬිවරුන් කියලා තිබෙනවා. ඒ වගේම මනුෂ්‍ය රූපේන් මෘගයන් හැසිරෙන්නේ. ඊටත් වැඩිය සමහර විට යක්ෂයන් ප්‍රේතීන් ආදී ඒ තත්ත්ව ඇතුළත බැලනකොට ඒ තත්වයට අන්න එතරම් පරිහානියකට ලක් වෙලා තිබෙනවා. ඒකෝර මේකේ අඩුපාඩුව මූලික අඩුපාඩුව තමයි ශීලය. කය වචනේ හරියට හික්මවා නොගත්ත නිසා මේ අය භයානක අන්දමින් තිරිසන් ලෝකයට ලං වෙලා තිබෙනවා. යක්ෂ ප්‍රේත ආදී තත්වයට ලං වෙලා තිබෙනවා. ඒ නිසා ඉතින් ශ්‍රද්ධා ධනෙ ඇති කරගත්තා ඊළඟට ශීලයට. ඊළඟට ඒ ශීලයත් එක්කම යන එකක් තමයි මේ ශීලය රකින්න කෙනාට අර කියාපු හිරියොතප් කියලා කියන. කියලා කියන්නේ පව් පිළිබඳව ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේවා කරොත් මේවා හිරිකිතයක් වගේ ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඒවට හිත ඇකිලෙන ස්වභාවයයි. ඊළඟට ඔත්තප්ප කියලා කියන්නේ පවෙහි ඇති විපාක පක්ෂය ගැන හිතලා බයක් ඇති කරගන්නවා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මම බය නැහැ කියලා කියනවා නිර්භය කියලා කියනකොට ඒක ලොකු හපංකමක් කියලා. ලැජ්ජ නැtei කියනකොට ඒක හපංකමක් කියලා මේ සමාජයේ තියෙන කතන්දර දන්නවනේ. ලැජ්ජ නැති මිනිහත් බොහොම ලොකු එකෙක් හැටියට සැලකන සමාජයක් තියෙනවනේ. නමුත් මෙතන කියන්නේ දැන් අර නිගණ්ඨිනුත් ඒ ලැජ්ජ නැතිකම නිසා ඒ හපංකමක් හැටියට ඒක තුලින් තමයි අර සිටුවරුන්ගේ ප්‍රසාදය ඇති කරගත්තේ මුලදී. නමුත් ශීලය රකින්න පුද්ගලයාට මේ කියාපු හිරියොතප් කියන ගුණ ඒව දේව ධර්ම හැටියට දක්වනවා. සුදු ධර්ම හැටියට දැක්වෙනවා, වටිනා දේවල් හැටියට. ඒක තුලින් තමයි සමාජයක සමාජ ජීවිතයක ආරක්ෂාවක් කෙනෙකුට ලැබෙන්නේ, ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ, පිරිසන් තත්ත්වයක් සමාජයේ උද්ගත නොවන්නේ. ඉතින් කිරියොත්ප්පියන් ධන ඒවා ඇති වෙන ප්‍රමාණයට ඒක තමන්ට ධනයක් වෙනවා, තමන් නිවනට ලං වෙනවා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි සුත කියලා කියන්නේ ධර්මඥානයයි. කණින් අහලා හෝ පොතින් කියවලා හෝ ධර්මය පිළිබඳ අවබෝධයක්. මේ හැම එකක්ම Taman දන්නවයි, මේක සොයම්බු ඥාණයෙන් ඉබෙන් පහළුණයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ තැනත්ත සමහරට මුළු ජීවිත කාලයම අන්ධ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ඇස් අරින්නවත් කැමති නැහැ. අන්න ඒ බඳු අයත් ඉන්නවා සමාජයේ. ඉතින් බුදු කෙනෙක් උපන්නා කියලා කියනකොට බොහෝ දෙනෙකුට එතනම තියෙනවා ඒක තුලින්ම විශාල ශ්‍රද්ධාවක්, තුලින්ම උන්වහන්සේ කරා යන්න පෙළඹෙනවා, උන්වහන්සේගෙන් ධර්මය පෙළඹෙනවා, උන්වහන්සේ නැති වෙනකොට උන්වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා කොයි ආකාරයෙන් නමුද මේ කාලේ පවා එතන විතර බටහිර රටක පවා ඒ බුද්ධ ධර්මයේ පොතපතේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් ඒ යම්කිසි නුවණැත්තට වැටහෙන ගැඹුරු ධර්ම කොටසක් දැකලා සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඒ විදිහයි බුද්ධ වචනය කියලා කියන එක. එක පොත් ගණන් නැතත් සමහර විට කෙනෙකුට හිතට කාවදින පොඩි වාක්‍යයක් පොඩි ධර්මපදයක් වුණත් කෙනෙකුගේ ජීවිත පරිවර්තනයක් ඇති කරන්න තරම් ශ්‍රමත් වෙනවා. මොකද ඒ අර බුද්ධ ශක්තියමයි එතන තිබෙන්නේ. ඒක නිසා ඒ සුත කියලා කියන්නේ ධර්මඥානය. ඒකත් ඇති කරගන්න උත්සාහවත් වෙනෝනේ මේ කාලේ පින්වතුන් බොහෝ දේවල් අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම ඒ ගිහි පින්වතුන් විනෝදකාමී අය මේ වැඩිපුර අහන්නේ දේවල් අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් කල්පනා කරන්න ඕන තමන් මේ කියාපු මේ බෞද්ධයින් හැටියට හොඳ ජීවිත ගත කළා මේ සංසාරයේ කෙටි කරගෙන හැකිතාක් ඉක්මනින් සසර දුක් කෙලවර කරන්න බලාපොරොත්තු වෙනවනම් ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකත් ඒ කියවනවා වගේම ඥානවන්තව නුවණින් කල්පනා කරලා මේකේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගන්න පුළුවන් මට්ටමකින් මේ කටයුතු කරන්න ඕන. ඉතින් ඊළඟට ඒ වගේම දෙයක් තමයි ඡාග කියලා කියන්නේ. පරිත්‍යාගය කියන එකත් ධර්මයේ හඳුන්වනවා සාර ධර්මයක්. ඒක වටිනා ධනයක් හැටියට පරිත්‍යාගය ධනයක් කියලා කිව්වහම කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් කොහොමද මේක ධනයක් වෙන්නේ කියලා. දැන් දන් දීමිනුත් පරිත්‍යාගයක් කරෙන්නේ. එතකොට දන් දුන්නහම Tamanට ඉතුරු වෙන්නේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ ඡාග ධනයයි. ටිකක් කල්පනා කරලා බලනකොට දැන් දන් දුන්නහම කෙනෙක් සමහර කෙනෙක් දැනසෙනවා ධම්මම් දීපු ඥානෙට අනාගතයේ මට මේ මේ දේවල් ලැබෙනවා කියලා. ඒක හිතවිල්ල පමණයි. තාම ලැබුණේ නැහනේ. අනාගතයේ ලැබෙනවා නම්. නමුත් ඒ අවස්ථාවේම දන් දෙනවත් එක්කම Tamanට ලැබෙන ලාභය තමයි අර කියාපු පරිත්‍යාග ශක්තිය. අතහැරීමේ ශක්තිය. ඒක ධානයක් හැටියට දක්වනවා. මොකද එදිනදා ජීවිතයේ පවා අතහැරීමේ ශක්තිය නැති කෙනා බොහෝ විට විපතටපත් වෙනවා. ඒක නිදසුනක් හැටියට කියනවනම් තම තමන්ගේ බලාපොරොත්තු නැති අවස්ථාවල තමන්ට බරපතල ආපදාවක් එහෙම නැත්නම් පාඩුවක් සිද්ධ වුණාම ගෙවල් දොරවල් ගිනි ගත්තාම තමන්ගේ ධනය විනාශ වුණාම ඇතම් කෙනෙක් වසබොනවා. ඇතම් කෙනෙක් ඒක අහලා හදවත පැලිලා මිය යනවා. ඒ විදිහේ දේවල් වෙන්නේ අන්න අර ත්‍යාග ධනය තමන් රැස් කරගත්තේ නැති නිසා. කොයිතරම් ධන නිධානවල බැංකුවල තැන්පත් වුණත් ත්‍යාග ධනය චිත්ත සන්තානයේ තැන්පත් වෙලා නැත්නම් අතහරින්න. මේක ඒ නැති වුණේක වඩා හොඳයි කියලාවත් හිත හදාගන්න. හිත හදාගන්න හැකියාවක් නැත්නම් ඒක නැත්තා විපතටපත් වෙනවා. ඒක අර ධනියක් නෙමෙයි ඒක. අන්න ඒක නිසා තමයි මේ ශාසනික සාර ධර්ම වශයෙන් බලනකොට මේ ත්‍යාග ගුණය ඒක දියුණු කරගත යුත්තක්. තම තමන්ගේ මට්ටමින් දන් දීමෙන් දුගී මගී යාචකාදීන්ට ඒ අවස්ථාවල නැති බැරි අයට තම තමන්ගේ මට්ටමින් දීමෙන් ඒ අතහැරීම පුරුදු කරගන්න ඕන. මොකද අවසාන වශයෙන් අපිට මේ සියල්ලම අතහරින්න සිද්ධ වෙනවා මේ සංසාරයෙන් මිදීමට නම්. පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි මේ හිතින් අල්ලගෙන ඉන්න හැම දෙයක්ම අතහරින්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊට කලින් අර කියාපු තමන් සතු බාහිර වස්තු බුදු පියාණන් වහන්සේ පවා බෝධිසත්වාවදී දාන පාරමිතාවෙන් පටන් ගත්තේ අතහැරීම. ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඊනාට දේවල් අතහැරියා වගේ ඊළඟට තමන් ප්‍රියමනාප ක්‍රියා කයින් වචනෙන් කරන ක්‍රියා බොරු කියන්න කැමති කේලම් කියන්න කැමති ඒවත් අතහරිනවා. ඔය විදිහට අතහැරීමෙන් යන ගමන තමයි අන්තිමට ඊළඟට භාවනාවටත් බහිනවා. භාවනාව සඳහා විශේෂ අතහැරීම් රාශියක් කරන්න සිද්ධ වෙනවා. සමහර විට ගිහි ජීවිතයත් අතහැරලා පැවිදි ජීවිතයටත් බහින්න වෙනවා. වනාන්තරගත වෙන්නත් සිද්ධ වෙන සමහර විට අවස්ථානුකූලව. කොයි ආකාරයෙන් නමුත් ඒ අතහැරීමට සූදානම් වෙන්න ඕන. ඒ අතහැරීම අතහරින්නේ නැතුව මේකත් අල්ලගෙන යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මුලාවක්. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඒ පරිත්‍යාගයේ අතහැරීම ළඟ තමයි ප්‍රඥාව තිබෙන්නේ. අතහැරීම ශක්තිය තුල. ඒක තමයි අවසාන වශයෙන් දක්වන්නේ පඤ්ඤාවේ සත්තමං ධනං. ප්‍රඥාව තමයි අවසාන ධනය. එතකොට කල්පනා කරන්න ඕන කොයිතරම් ධන සම්භාර රැස්ුණත් අපේ සිත අඥානකමින් ගහිලා තිබෙනවා නම් මෝහ අන්ධකාරයෙන් ගහිලා තිබෙනවා නම් ඒ තැනත්තා මේ ජීවිතයෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. තුනුරුවන්ට ලං වෙලා මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා අර කියාපු විදිහට සද්ධාවෙන් ආරම්භ කරලා මේ කියාපු සාර ධර්ම සමූහය ලං කරගෙන අවසාන වශයෙන් විදර්ශනා ප්‍රඥාව ලබා ගත්තා නම් අන්නේ තැන ආර්ය තත්ත්වය ලැබුණා. එතකොට ආර්ය ධන අපට ලබා ගන්න බෑ ආර්ය මාර්ගයේ ගමන් කරන්න නැතුව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නැතුව ආර්ය ධන ලබා ගන්න බෑ. මෙන්න මේ ආර්ය කියන වචනේම අපි කල්පනා කරන්න ඕනේ. මේක වටිනා දෙයක්. මේ ශාසනික ගුණ ධර්ම පිළිබඳව විශේෂ කොට දක්වන්නේ අනිකුත් ආගම් වලට වඩා වෙනස් කොට දක්වන්නේ මේ ආර්ය වචනේ. ආර්ය අනාර්ය වචන දෙක දක්වනවා. මෙතන මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මයේ තුලින් කෙනෙකුගේ ඇති වෙන සම්පූර්ණ පරිවර්තනය අවසානයේ අර ලෞකික தත්ත්වයෙන් මුදලා ලෝකෝත්තර தත්ත්වයටපත් වෙනවා. ලෝකෝත්තර தත්ත්වය කියලා කියන්නේ මේ සංසාරයෙන් මිදීමේ ශක්තිය, අපේ චිත්තසංතානිය ඇති කිරීමයි. ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ අන්නේ ඒ සිත නැවතත් අර සංසාරයට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ දුක් වලට ගොදුරු නොවන தත්ත්වයකටපත් කර ගැනීමයි. ඒ සඳහා උපකාර වෙනවා මෙන්න මේ කියාපු මේ සාර ධර්ම. එහෙම නැත්නම් මේ සද්ධාදී ගුණ ධර්ම තමන්ගේ චිත්ත සන්තානයේ වගා දියුණු කර ගැනීම, වැඩි දියුණු කර ගැනීම. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ විශේෂයෙන්ම. එතකොට පොසොන් පෝය දවස කියලා අපි විශේෂයෙන්ම තමන් කල්පනා කරගන්න ඕනේ මේ විශාල පිරිසක් මේ අවස්ථාවේ වටිනා ශීලය සමාදන් වෙලා සිටිනවා. ඒකේ ශික්ෂාපදයක ඇති අගේ කල්පනා කරන්න ඕනේ. ඒකයි ලොකුම සැනසීම. කලින් සඳහන් කළ ආකාරයට විරතිය, වෙන්වීම, ප්‍රාණඝාත, අදින්නාදාන ආදී ඒ වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අදිෂ්ඨාන කරගත්තා. ඒ අදිෂ්ඨානය තමන්ගේ නුවණට දැමීම නිසා ඒවා කරන්න පෙළඹෙන අවස්ථාවල් වලින් ඉවත් වීමේ ශක්තිය ලැබෙනවා. ඒක ක්‍රමානුකූලව කරගත යුත්තක්. නිතිපතා පංචශීලය රැකීමත් ඊළඟට පොහොය අටසිල් රැකීමෙන් ක්‍රමක්‍රමයෙන් තව තවත් පුරුදු වෙනවා කය වචන හික්මවා ගන්න. ඒ විදිහට ශීලය දියුණු කරගත්තු පුද්ගලයාට තමයි යම්කිසි සැනසිලිදායක අවස්ථාවක් විවේකයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. බොහෝ දෙනා භාවනාවට විවේකයක් නැහැ කියලා කියනවා. මේ විවේකය කියන එක රජයෙන් දෙන දෙයක්වත් එහෙම නැත්නම් ඔය ඉහිම් පිටිම කැලේකට ගිය පමණින් ලැබෙන දෙයක්වත් නෙවෙයි. මේක අවසාන වශයෙන් බලනවා නම් මේක චිත්ත විවේකයක්. එතකොට ඒ චිත්ත විවේකය ඇති කරගන්න පටන් ගන්න ඕනේ කය වචන හික්මවා ගැනීමෙන්ම. පසුතැවිලි ආදී නැතිව සිත යම්කිසි කමඨහනක හසුරුවන්න පුළුවන් තත්වයට සීල ආදී ගුණ ධර්ම දියුණු නම් අන්න ඒ තැනැත්තා ඒ පමණකිනුත් යම්කිසි විවේකයක් ලබනවා. ඊළඟට සිත තැන්පත් කර ගැනීම තමයි. මේ සිත තුළ තිබෙනවා ලෝකය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමේ ශක්තිය. බුදු කෙනෙක් කරන්න බැරි දෙයක් නෙවෙයි කියන්නේ එකයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරනවා. මහණෙනි මම මේ අකුසල් අතාරින්නේ කියලා කියන්නේ අකුසල් අතාරින්න බැරි නම් මම මහණෙනි නුඹලට මේ අකුසල් අතාරින්න කියලා කියන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් නිසායි මේ කියන්නේ කියලා ඒ විදිහට පෙරැත්ත කරමින් වගේ බුදු පියාණන් වහන්සේත් වදාලා. ඉතින් මේ විදිහට අපේ චිත්ත සන්තානයේ තිබෙනවා මේ ලෝකයේ පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ ශක්තිය. නමුත් ඒක ආවරණය වෙලා තිබෙන්නේ අර කියාපු කෙලෙස් වලින්. සංසාරයේ දීර්ඝ කාලයක් පුරුදු කරගෙන තිබෙන කෙලෙස් වලින්. ඒවා කය වචනය පිළිබඳව ආපු පුරුදු රාශියක් තිබෙනවා. හිතවිලි පිළිබඳව මේ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් කඩන්න සිද්ධ වෙනවා. මලකඩ අරින්න වගේ. ඉතින් එක මට්ටමකින් ඒ සීල මට්ටමකින් එක මලකඩ ගොඩක් ඉවත් කරනවා. ඊළඟට සමාධිය කියලා කියන්නේ සිත තැන්පත් කරගන්නවා. යම්කිසි කුසල් අරමුණක මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. සුවපත් වේවා කියන අදහස, එහෙම නැත්නම් බුද්ධානුස්සතිය, භගවා අරහං ආදී වචනයක්. ඒක යම්කිසි කර්මස්ථානයක දීර්ඝ කාලයක් වෙන හිතවිලට ඉඩ නොදී ඒකේ හිත පවත්වා ගැනීමයි. මොකද හිතේ ස්වභාවයම විතර්ක අල්ලල්ල යනවා. ඒක තුලින් සිතේ ශක්තිය හීන වෙනවා. පැතිරලා තිබෙන ජලාශයක වතුරේ ශක්තිය බලන්න බෑ. වතුරේ තියෙන බලවේගය බලන්න බෑ. ඒවා එක්තැන් කරලා නල මගින් හසුරුවනකොට තමයි ඔන්න තේරෙන්නේ මේ ජලයේ විශාල බලවේගයක් තිබෙනවා කියලා. අන්න ඒ වගේ මේ සිතිවිලි වල සිතෙත් තිබෙනවා. සිතිවිලි වලට ඒ අතර මේ අතර දුවන ස්වභාවය අතහැරලා එක අරමුණක, එක කුසල් අරමුණක රඳවා ගැනීම. ඒකට කුඩා කාලේ ඉඳලම යම්කිසි අභ්‍යාසයක් කළ යුතුව තිබෙනවා. කාටත් පහසුයි මේ සමාජයේ තත්ත්වයක් අනුව හිතලා සුවපත් වේවා කියන එක වචනය. ඒක හිතර තමන්ට ඇහෙන නැහෙන ප්‍රමාණයෙන් කියලා හිතට පුරුදු කර ගන්නවා. ඒකේ හැකි තාක් කාලයක් තුල ඒක ජීවත් වෙන්න බලනවා. ඒ වගේම ඒ ද්වේෂයට උපකාර වෙන නොයෙකුත් දේවල් සමාජයේ පැන නගිනකොට මේක හිතට නගා ගන්නවා. ඔය විදිහට ඒකෙන් ලොකු සැනසීමක් ලබනවා. ක්‍රමක්‍රමයෙන් මේ විදිහට හිත දැන්පත් කරගත්තාම ඔන්න ඒකම මේ ලෝකේ යථා තත්ත්වය ගැන අවදිමත් වෙන්න උපකාර වෙනවා මේ සමාධිය. ඊළඟට විදර්ශනා වශයෙන් සලකලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දක්වන සතර සතිපට්ඨානය මේ කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි ආදී පිළිබඳව නිතර සැලකිලිමත් සිහියෙන් සිටීමෙන් ඒ යථා තත්ත්වය අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. ওই විදිහට මේ විදර්ශනා වශයෙන් බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන් දක්වනවා මේ මුළු මහත් සංසාරේම දුකක්. මෙතන ගන්න දෙයක් නැහැ කියලායි බුදු ඇසට පෙනින්නේ. අනිකුත් හැම ශාස්ත්‍රවරුන්ම මේකේ කොටසක් ඉවත් කරලා මේ ටික හොඳයි කියලා කිව්වා. මේ සසර පැවැත්මේ නියම දුක් ස්වභාවය ඒ අය අවබෝධ කරගත්තේ නැහැ. බුදු පියාණන් වහන්සේ විතරයි ප්‍රකාශ කළේ නියම විසඳුමක් දෙව්ලෝවත් බ්‍රහ්ම ලෝකෙවත් කොතනකවත් නැහැ. කරන්න තිබෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු දුක් ස්කන්ධය කෙලවර කරන්නම් අපිට නැවත ඉපදීම කියලා කියන නැවත නැවත ඉපදීම මෙන්න මේක නැති කර ගන්න ඕන. මේක නැති කර ගන්න නැවත ඉපදීමට ඇති ආසාව නැති කර ගන්න ඕන. මොකද තණ්හාව ඇති තාක් තමයි අපි හැම දෙයක්ම පත්න්නේ ලබන්නේ ලබා ගන්න උත්සාහ කරන්නේ. එතකොට තණ්හාවේ මේකේ ආදීනව තේරුම් ගන්න ඕන. නැවත භවයක් පතන්න ලැබෙනවා. එතකොට ඒ පැතිම නැති කර ගැනීමට උපකාර වෙනවා. මේ ජීවිතයේ යථා ස්වභාවය ගැන නුවණින් කල්පනා කරලා, ශාරීරියේ යථා ස්වභාවය ගැන නුවණින් කල්පනා කරලා, හිතේ ඇති කරගන්න කලකිරීම. මේ කලකිරීම කියන වචනට බොහෝ දෙනා බයයි, විශේෂයෙන්ම ගිහි පින්වතුන් බය වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා නිබ්බිදා කියලා ඒ පාලි වචනයක් එතන යොදනවා, කලකිරීම. මේක තුළින් තමයි අවසානයේ මේ ප්‍රඥාවට ලං වෙන්නේ. මේ සසරින් සමුගන්න නම් මේ සසරේ ඇති ඒ දුක් සහිත ස්වභාවය තමන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් බොහෝ දෙනාට අර තමන් හිතවත් අය නැති වුණාම, තවත් ආපදා ආදී අලාභ ආදී ඇති වුණාම පමණයි, ලෙඩ දුක් ඇති වුණාම පමණයි මේක දුකක් හැටියට තේරෙන්නේ. ඒක නිසා මේවට පැලැස්තර දාලා කොහොම කොහොම හරි කරලා ප්‍රතිසංස්කරණය කළා මේක සංසාරේ දිගට ගෙන යාමයි උත්සාහ කරන්නේ. ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ ඔය දැන් දක්වන්නේ මේ හැම එකක්ම, මේ යම්තාක් දුක් ඇති වෙනවා නම් හැම එකක්ම සංස්කාරයන් නිසා ඇති වෙනවා කියලා. ලෝකයා කරන්නේ සකස් කර කර සකස් කර කර මේකෙම රැඳී ඉන්න බලනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ සකස් කිරීමම සංසිඳවලා, ඒ සංසිඳීම් සුවය අවසාන ඉලක්කය හැටියටයි බුදු පියාණන් වහන්සේලා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක තමයි සංඛාර කියලා ඔය ධර්මයේ දක්වන වචනය. මේ සංසාරයේ කර්ම මවන ස්වභාවයක් අපේ සිත් තුළ තිබෙනවා. අර කියාපු ලෝභය, ද්වේෂය, මෝහය අනුව සිතින් කයින් වචනයෙන් නොයෙකුත් කර්ම රැස් කරනවා. ඒ කර්ම වේගයන් තුළින් අපට නැවත නැවත උත්පත්ති ලබා දෙනවා, වින්දන ලබා දෙනවා. ඉතින් අවසානයේදී බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ විදියට ගිහිල්ලා කවදාවත් කොයිතරම් පින් කළත් සදාකාලික දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් සැප විඳින්න බෑ. ඒවා පින් ඉවරුණ හැටිය නැවතත් ඒ අපාය ආදී තැන්වලට යනවා. අන්න ඒ විදිහ අවදානම් තත්වයක් සංසාරේ පවතින නිසා බුදු පියාණන් වහන්සේ මේකට දෙන විසඳුම කුළුමහත් සංසාර දුක්ඛයම කෙලවර කරන තත්වයකට සිත ගැනීමයි. ඒ කියන්නේ තණ්හාව. මේ තණ්හාව නිසානම් මේ දුක් ඇති වෙන්නේ. තණ්හාවේ ආදීනව තේරුම් අරගෙන මේ පිපාසය, මේ ආශාවන් සංසිඳුවා ගන්න ඕන. ඒකට උපකාර වෙනවා අර කියාපු භාවනාව. ක්‍රමක්‍රමයෙන් බාහිර වස්තු අතහරිනවා. ඊළඟට සිත අල්ලන දේවල් තිබෙනවා, තව නොයෙකුත් දේවල්. බාහිර වස්තු අතහැරී පමණින් තමන්ගේ හිත මිදෙන්නේ නැහැ. ඒවා පිළිබඳ සිතිවිලි මවනවා, සංකල්ප මවනවා. ඒ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් සමනය කළා අවසානයේ අර විදර්ශනා ප්‍රඥා වශයෙන් දකිනවා මේ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඒක තම තමන්ගේ මට්ටමින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ ශරීරයේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය, ක්‍රියාව පැවැත්වීම, ආහාර පාන ගැනීම, මේ හැම දෙයක්ම දවස පුරා කරන හැම එකක් තුළම තිබෙන්නේ අර බුදු පියාණන් වහන්සේ දක්වා අදාළ ඇතිවීම නැතිවීම කියන දෙකයි. ඇතිවීම නැතිවීම කියන දෙක තුලින් බුදු පියාණන් මහසේ දක්වපු අනිත්‍යතා ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් ඒක යම් කිසි අවස්ථාවක ගැඹුරින් මෝරලා ගියාම තමයි පේන්නේ මේක මහා භයානක තත්ත්වයක්. මේක හරියට එහෙම් පිටින්ම අර ගිනිගත්තු යකඩ තලියක් උඩ නටන නැටුමක් වගේ. මේක ඈතින් බලන් ඉන්නකොට අපි හිතමු දැන් සමහර විට ඔය විදේශිකයන් එහෙම කැමති මේ කාලේ ඒ රටවල් වල නාට්‍ය සම්දර්ශන එහෙම දක්ින්න. යම් කිසි රත් වෙච්ච යකඩ තහඩුවක් උඩ කවුරුවත් හිටෙව්වොත් හොඳට අන්දවලා එහෙම ඈතින් පෙනෙවි මේක නටනවායි කියලා. අන්න ඒ නැටිල්ලක් වගේ මේක හරියට අර රස්නේ නිසායි ඒ අතපය එහෙම කරන්නේ. නමුත් මේක ලෝකයාට පේන්නේ නැටිල්ලක් වගේ. මේ අපි කරන මේ හැම නැටිල්ලක්ම ඒ වගේ කියලා හිතා ගන්න ඕන. ඔය නාට්‍ය සම්දර්ශන කියලා කියන්නේ ඒකත්, ඒකනේ ඒකත් කල්පනා කරලා බැලුවහම අර විදියට දැඟලීමක් වගේ උමතු වෙලා. ඒක තමයි කියන්නේ බුදු පියාණන් වහන්සේ ගැඹුරින් දක්වන කියමනක් මේ කාලේ කලාත්මකයට ඒ තරම් ප්‍රිය නොවෙන්න පුළුවන්. උම්මත්තක මිදම් බික්කවේ නැච්ඡං. ගීතය කියන එක ඇඬීමක් වගේය, නැටීම කියන එක උමතු වෙලා උමතු වීමක් වගේ කියලා. ඉතින් ওই විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා. මොකද මේක ගැඹුරින් කල්පනා කරන කෙනාට, විදර්ශනා වශයෙන් මේව දිනු කරන කෙනාට පේනනවා ලෝකේ හැම ඒ කටයුත්තක්ම චලන ගොඩක්, චලන රාශියක් පමණයි. මේක පිළිබඳව ඇති වෙන ආස්වාදය අනුව අපි මේකට නැටීමක් කියලා කියනවා. අතන තියෙන දැඟලීමක්, අර රත් වෙච්ච එකෙන් නිසා දඟලනවා. ඒ දැඟලුම ඈතට පේන්නේ සමහර විට ඒකේ ඕනනම් කැමරාවකට චිත්‍රගත කරන්නත් පුළුවන්. ඒක නැටීමක් වගේ පේන්නේ. ඉතින් අන්න ඒ විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. මේක මේ විදිහේ අවබෝධයක් ඒ ලෝකයාට නොකියුවත් තම තමන්ට අවබෝධ වෙනවා මේ එක එක මට්ටමින්. මේක තුලින් තමයි සංසාර පැවැත්මේ ඇති භයානකත්වයේ වැටහෙන්නේ. ඒක අනුව අර හිත ඇතුළත තිබෙන තණ්හාව ක්‍රමක්‍රමයෙන් ගෙවිල යනවා. මේ ගින්දරට දර දාලා කොච්චරවත් ඒ කොච්චර දර දැම්මත් ගින්දර සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තව තවත් වැඩි වෙනවා වගේ, පිරු දන්නා වගේ. ඒ වගේ මේ සංසාර පැවැත්ම බොහෝ දෙනා තණ්හාව සංසිඳුවන්න කියලා මේ ජීවිතේ අතිතාග්ධනය උපයාගෙන නිලතල විභාග පාස් කරලා එහෙම එකකින්ම නමුත් ත්‍ෘත්‍යයක් නැහැ. ඒව කළ බලනකොට තව ටිකක් ඕන, තව ටිකක් ඕන. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ මුළු මහත් ලෝකයේම හැමතිස්සෙම මොකද්ද අඩුවක් තියෙන ලෝකේ. ඌනෝ ලෝකෝ ලෝකේ මොකද්ද අඩුවක් තියෙනවා, පිරෙන්නේ නැහැ. ඒ වගේම අතිත්තෝ තෘප්තියකටපත් වෙන්නේ නැහැ, තණ්හාවට දාසය. ලෝකයේ ඉන්නේ ඔක්කොම තණ්හා දාසයෝ. ඉතින් ඒක නිසා ඒ තණ්හා తත්වය සංසිඳුවා ගැනීමට ඉස්සෙල්ලාම සුළු මට්ටමකින් හර තමයි සන්තක වස්තුව දෙනවා. ඔහොමම ගිහිල්ලා අන්තිමට චිත්තසංතාණයේ තියෙන අර කියාපු සියලුම කෙලෙස් ඉවත් කළා. අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන පංචස්කන්ධයෙන්ම මිදෙන්න පුළුවන් ශක්තියක් ඇති කර ගන්නවා. අන්න ඒ විදිහේ ඒකයි මේ ශාසනය කියලා කියන්නේ. මේ මුළු මහත් සංසාර ගමන කෙලවර කරලා උතුම් මහා මහණිවරණින් සැනසෙන මාර්ගය බුදු පියාණන් වහන්සේ බුද්ධ ශාසනයෙන් හඳුන්වලා දීලා තිබෙන්නේ. එතකොට මේ ශාසනය අපි ගෙන යන්න නම් මෙන්න මේ විදිහට ශීලයෙන් ආරම්භ කළා, සමාධියෙන් චිත්ත දියුණු කරගෙන ප්‍රඥාවෙන් මුදුන්පත් කරගන්න ඕන අපේ ප්‍රාර්ථනා නිර්වාණ ප්‍රාර්ථනා. එතකොට අද දවසේ මේ හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටමින් ශක්ති ප්‍රමාණයෙන් වටිනා ශීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ පැයක් පමණ ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම දේශනාව තුළින් තම තමන්ගේ චිත්තසංතානයේ අර කියාපු ඒ සාර ධර්ම පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. එදිනදා ජීවිතයේ යම්කිසි අරුමුණක් නැතුව ගත කරන ජීවිත තුළින් තමයි මහා භයානක විපත්ති සිද්ධ වෙන්නේ. ජීවිත පරමාර්ථයක් සාර ධර්ම ආදිය ගැන අවබෝධයක් නැහැ. ඒකට ඒ බෞද්ධ සාර ධර්ම තේරුම් අරගෙන මේ විදිහට බණ භාවනා කරලා තමනුත් හොඳ බෞද්ධයින් හැටියට මේ බුද්ධ ශාසන දීර්ඝ කාලයක් පවතින හැටියට මේ කටයුතු කරමින් ඒ වගේම තමන්ගේ අර කියාපු සත්පුරුෂ ගුණය මතු කරගෙන පුණ්‍ය ශක්තිය මතු කරගෙන උපනිෂ්‍රේ සම්පත්තිය මතු කරගෙන තම තමන් කරන භාවනා සාර්ථක කරගන්නින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කරන ලද මේ කුසල් සම්භාරය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් මේ අවස්ථාව ඇති කරගත්තු ඒ කුසල් චිත්ත සම්භාරයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ ශාසන ආරක්ෂක යම් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනෝ නම් ඒ හැම දිනත් අප විසින් මෙතෙක් රැස් කරගත්තු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුසල් සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අපට ශාසනයටත් මේ කටයුතු කරගෙන යාමට ආරක්ෂාව සලසත්වා. එසේම මේ අපගේ මියගිය ඥාතීන් ඇතුළු අවිචේසුට අකමිටා දක්වා වූ යම් තාක් පින් කැමති නිවන් කැමති සත්වෙන් නැත්නම් ඒ හැම දෙනෙක්මත් මේ කුසල් අනුමෝදන් වී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් මම මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා ඇති මේ ගාථා කියලා පින් පමුණවන්න. එක්තාවතා ච අම්හි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතා ච අම්හි සංඝතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතා ච අම්හි සංඝතං පුඤ්ඤ සම්පදං දේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මංජිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආපාදත්තාදි භුම්මත්තා දීවානාගාමංහිලා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආපාදත්තාදි භුම්මත්තා දීවානාගාමංහිලා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. දුක්ඛප්පත්තාතු නිදුක්ඛා භයප්පත්තාතු නිභයා කප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ පිපාණිනෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සම්මීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසිතු. මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. අභිවාදං සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චතතරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නුච අතෝ නිබ්බාන සම්පත්ති නාතු සම්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.